2012 නවවැනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. අපි මේ වැඩසටහනෙන් සාකච්ඡා කරන්නේ නිවන පිහිටි තැන පිළිබඳව, එහෙමත් නැත්නම් නිවීම අවබෝධ කරගන්නේ, ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව. ඒකේ පියවර කීපයක් තියෙනවා. ඒ පියවරෙන් පියවර තමයි කෙනෙකු දියුණු පමුණු වෙන්න ඕන. ඉතින් මාහට එහි යම් කොටසක් ජීවිතේ කියන්නේ මහරහත් භාවයට දක්වාම ගොඩනගන්න බැරි වුණත්, ඒ ආර්ය භූමිය කරා පිය නගන වැඩපිළිවෙලේ මාවත ගැන කියාදීමේ හැකියාවක් තියෙනවා කියන විශ්වාසයෙන් පින්නතුන්ට මේ කරුණු කාරණා පොතපත උදාහරණයට ගනිමින්, ඒ වගේම මා හැඟි කරුණු කාරණා පින්නතුන්ට ප්‍රකාශ කරනවා. බොහෝම අපූරු විග්‍රහයක් කරලා තියෙනවා අපේ රේණුකානි චන්දවිමල මහානායක හාමුදුරුවෝ. සෝජින් මහානිකායේ ආරම්භක කතෘන් වහන්සේ තමයි රේණුකානි චන්දවිමල නායක හාමුදුරුවෝ. ඒ කියන්නේ මගේ නායක ස්වාමීන් වහන්සේ, නිකායේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේට බොහෝ ගරු කරනවා මුළු මහත් ලෝකයේම බෞද්ධයෝ. අපේ හාමුදුරුවෝ මිලින්ද ප්‍රශ්න කියන ග්‍රන්ථයෙන් පුටා ගැනීමක් කරලා නලස්සන කාරණයක් කියලා දෙනවා. මේක හොඳින් අහන්න, නුවණින් අහන්න, අහලා තේරුම් ගන්න, ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න පුළුවන්. නිවන පිහිටි තැන පිළිබඳව ප්‍රශ්නෝත්තර කතාවක් මිලින්ද ප්‍රශ්නයේ එන්නේ. එය මෙසේය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස නැගෙනහිර දිසාවේ හෝ දකුණු දිග හෝ බස්නාහිර දිග හෝ උතුරු දිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ නිර්වාණය පිහිටි ප්‍රදේශයක් ඇන්දයි මිලිඳු රජ්ජුතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් විචාලේය. දැන් ඔබ තේරුම් ගන්නකෝ මොකක්ද අහන්නේ මේ නාගසේන හාමුදුරුවන්ගේ මිලිඳු රජ්ජුරු. නිවන උඩු දිසාවේද, එහෙම නැත්නම් මේ පොළොව යට දිසාවේද, එහෙම නැත්නම් උතුරේද දකුණේද, සරස වටේ කොයිම හරි තැනකද, යම් කිසි පැත්තකද තියෙන්නේ කියලා විමසුවා. දැන් එහෙම විමසීමක් ඔබෙන් කළොත් නිවන කොහෙද තියෙන්නේ කියලා ඔබට දෙන්න පුළුවන් පිළිතුර මොකන්ද? නිවන තියෙන තැනක් පිහිටි තැනක් නෑ. සමහර අය කියනවා හදවත තුල තියෙනවා, තමා තුල තියෙනවා කියලා කියනවා. ඒක වැරදි. නිවන පිහිටි තැනක් නැහැ. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ මහරජ නැගෙනහිර දිසාවේ හෝ දකුණු දිග දිසාවේ හෝ බස්නාහිර දිසාවේ හෝ උතුරු දිග දිසාවේ යට සරස හෝ නිවන පිහිටා ඇති පෙදසක් නැතේයි වදාළසේක. මේ කොයිම පැත්තකවත් නිවන නැහැ කියලා දේශනා කළා. ඊට පස්සේ මිලිඳු රජුරුව නැවත ප්‍රකාශ කරනවා, ස්වාමීනි, නාගසේනයන් වහන්ස නිවන පිහිටි තැනක් නැත්නම් නිවනකුත් නැත. නිවන පිහිටි තැනක් නැත්නම් නිවනකුත් නැත කියලා ප්‍රකාශ කළා. ඉතින් විවිධ කරුණු ගැනල්ලා දැක්කුවා. මේ ලෝකේ හැම දෙයක්ම මේ හේතු ඵලනේනේ. ඒ හේතුවක් තියෙනවා, ඒ ඵලයක් තියෙනවා, ඵලයක් තියෙනවා, ඒ ඵලය හටගන්න විදියක් තියෙනවා. හේතුඵල ධර්ම කියලා කියන්නේ ලෝකයේ ධර්මය. ඇඳලෙන්නේ ලෝකයේ ධර්මයේ හේතුඵල ධර්මය කියලා කියන්නේ. හේතුඵල නිරෝධයක් තමයි ලෝකෝත්තර ධර්මය. හේතුවත් ඵලයක් දෙකම නිරෝධ අවස්ථාව. එතන හේතුත් නැහැ, ඵලත් නැහැ. හේතුඵල නිරෝධය. ඒ විදිහට ප්‍රශ්න කළාට පස්සේ නැවතත් එකල්හි නාගසේන තෙරුන් වහන්සේ විසින් මහරජ, නිවන පිහිටි තැනක් නම් නැත. එහෙත් නිවන නම් ඇත්තේමය. මනාකොට පිළිපන් තැනත්තා යෝනිසෝ මනසිකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නේය. මේක කියලා නැහැ, මේ භාවනාවෙන් කියලා නැහැ. මෙතන කියලා තියෙන යෝනිසෝ මනසිකාරයෙන්. එදා නිවන් දැක්කේ භාවනාවෙන් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය භාවනාව කියන දේ අර හින්දු ක්‍රමයට නෙමෙයි, බුදුදහමේ කලේ විදර්ශනා භාවනා. කියන්නේ විමසා බැලීමේ භාවතාව. විදර්ශනා භාවනා. එතකොට අර හින්දු භාවනා ක්‍රමයට අනුව නෙමෙයි. එදා තිබුණේ අරමුණක හිත පිහිටවලා ඒකෙන් ධ්‍යාන වඩලා නේව සංඥා නා සංඥාත යන එකට කියනවා සමත භාවනාව කියනවා. එතකොට සමත භාවනාවෙනුත් යමක් කෙරෙනවා. සමත භාවනාව කරපු පිරිසක් බුදුදහමට ඇවිල්ලා නිවන් දැක්කා. හැබැයි එතෙන්දී උපයෝගී කරගත්තේ විදර්ශනා භාවනාව. සිතේ ඒකාග්‍රතාවයකුත් ගොඩනගා ගැනීමත් හොඳයි. විදර්ශනා භාවනාවට පහසුයි. මොනෝ ගැනද විදර්ශනා කරන්නේ? ලේ ඇඩ මස් නහර පිළිබඳව නෙමෙයි. මොනෝ ගැන? තමා ගැන නෙමෙයි. සිත ගැනත් නෙමෙයි. කය ගැනත් නෙමෙයි. අනිත්‍ය ගැනත්. හැබැයි අනිත්‍ය කියන ගැඹුර හොයාගෙන ගියොත් ඒක තමයි සාමාන්‍යයෙන් ඒ අනිත්‍යයි කියලා ලෝක විවහාරයේ තියෙන ඒ අනිත්‍ය ගැන නෙමෙයි. විදර්ශනා කරන්න ඕන නිවන ගැන. විමසා බැලීමනේ. අපි හොයන්න ඕන කයක් හොයාගන්නද අපිට ඕන? නෑනේ. දැන් පුංචි ළමයි බෝල ගහනවා. එයා හොයලා බලනවා. මොකද්ද හොයලා බලන්නේ? බෝලි. එයාට උමනා කරලා තියෙන්නේ මොකද්ද? බෝලිනේ. ඒ වගේ අපිට උමනා කරලා තියෙන නිවන නම් අපි හොයා බලන්න ඕන කයවත් හිතවත් වෙන දෙයක් නෙමෙයි. අපි හොයලා බලන්න ඕන නිවන පිළිබඳව. නිවන කොහොමද? කෙන් කුසල ගවේෂේ. කින් සත්‍ය ගවේෂේ. එහෙමනම් දැන් මෙතෙක් කාලයක් විදර්ශනා කරපු එක මොමග වෙනස් කරන්න වෙනවා. දැන් ඉඳලා හොයන්න නිවන. නිවන කොහේද තියෙන්නේ? කොතනද තියෙන්නේ කියලා පරීක්ෂණය කරන්න. හොඳයි, ටික වෙලාවක් අපි විදර්ශනා කරමු. නිවන උඩ යට මේ සතර දෙස සරස සියලු ප්‍රදේශයන් වලින් නැත්තම්, ඒ සියලු ප්‍රදේශයන් තුලම පිහිටලා නැත්තම් නිවන මොන වගේ ස්වභාවයක පිහිටලා ඇන්ද කියලා තාම සුළු වෙලාවක් පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරයෙන් ඒ ගැන විමසා බැලීමක් කරනවා. නිවන පිහිටා ඇති තැන පිළිබඳව හැමෝම බලන්නේ ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරය යොදවලා ටික වෙලාවක් ඒ විමසා බැලීම සිදු කරන්න. හොඳයි, සාංසාද ස්ථානයක තැනක පිහිටා නැති නිවන කෙනෙකුට පින්වන්න පුළුවන් කමක් නැති නිසා තමම්ම විමසා බලා යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධ කරගන්නවා විනා වෙන අංක්‍රමයක් නැහැ. එනිසා කෙනෙක් ඉස්සල්ලා උත්සාහ කරනවා නම් නිවන ගැන දැනුවත් වෙලා පස්සේ නිවන අවබෝධ කරගන්න කියලා ඒක කරන්න බෑ. නිවන ගැන දැනුවත් වීමයි නිවන අවබෝධ වීමයි එකවරයි සිද්ධ වෙන්නේ. එකවර සිද්ධ වෙන්නේ එක මොහොතකදී. හරියට මෙහා යූරේ ඉඳගෙන එහා පැත්තේ උරට පනිනවා වගේ වැඩ. ඉන්පසුව තමයි එහා පැත්තේ උරේ ස්වභාවයේ තනත්ත දැනගන්න දැකගන්න. ඊළඟට උදාහරණයක් දක්වනවා. මනාකොට පිළිපන් තනත්තා යෝනිසෝ මනසිකාරේ නිර්වාණය සාක්ෂාත් කරගන්නේ මහරජ ගින්න නම් ඇත්තේ එහෙත් එය පිහිටි තැනක් නැත්තේ ලී දෙකක් ඇතිල්වීමෙන් එය ලැබෙන්නේය. මහරජ එපරිද්දෙන්ම නිවන ඇත්තේ එය පිහිටි තැනක් නැත්තේ මනාකොට පිළිපන්නා වූ තැනැත්තා යෝනිසෝ මනසිකාරයෙන් ඒක නිර්වාණය සාක්ෂාත් කරන්නේ. දැන් ගිනි පෙට්ටියක් අපිට සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. ලයිටරෙත් සාක්කුවේ දාගෙන යනවා. ඒකේ ගින්දර තියනවද? ගින්දර නැහැ. ගින්දර තිබ්බනම් සාක්කුව පිච්චනවනේ. ගින්දර නැහැ. නමුත් ඒකේ ගින්දර උපදවා ගන්න පුළුවන්. ඇත්තෙන්ම අපි අහුවොත් ඒ වෙලෙ බෙහෙත් වල ගින්දර තියනවද? ඒ වෙලාවේ නෑ. ඒ වෙලාවේ නෑ. ලී කෑලි දෙකක් ගත්තොත් ඒ ලී කෑලි දෙකේ ගින්දර තියනවද? නෑ. ඊට පස්සේ ගල්ගෙඩි දෙකක් ගත්තොත් ඒ ගල්ගෙඩි වල ගින්දර තියනවද? නෑ. නමුත් හයියෙන් එකට දෂ්ඨණය කළොත් ගින්දර මතුවෙනවද නැද්ද? ගින්දර මතුවෙනවා. ඒ වගේ දෙයක් හැටියට නිර්වාණය පෙන්වනවා. ඒ කොයිබකවත් පිහිටලා නැහැ. දැන් ගින්දර කොහෙද පිහිටලා තිබ්බේ? කොහොවත් පිහිටලා තිබෙච්ච දෙයක් නෙමේ ගින්දර. කියාදාමයක් හැටියට මනස උපදින. ඒ වගේ දෙයක් නිර්වාණය කියලා කියන්නේ. කියලා මේ මහරජතුමාට කියලා දුන්නා. මේ පරම සත්‍ය මහරහතන් වහන්සේ නමක් විසින් තාම උදාහර ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. අර තේරවාද ධර්මයේ තුල තියෙන මේ වැරදි අඩුපාඩුකම් ගැන බව මේ නාගසේන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. තේරවාද කියන්නේ මේ තෙරුන් වහන්සේලා පසුව ලියා කියාගත් ධර්මයේ තියෙනවනේ. ඒ නිසා ඒ අටුවාචාරීන්ගේ යම් යම් මතවාද වලට අනුව ලියපු කියපු දේවල් තියෙන ඒවයි තියෙන වැරදි පවා මේ මිලින්ද ප්‍රශ්න ග්‍රන්ථයේ තැන් තැන් වලදී මේ නාගසේන මහරහතන් වහන්සේ මඟ පෙන්වලා තියෙනවා. ඉතින් ඕවා අපි සමහර අයට කියන්න ගියාම මේ ඒගොල්ලෝ උරණ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සැබෑම ස්වභාවය කියලා දීලා තියෙනවා මේ නාගසේන මහරහතන් වහන්සේ තාම නිවැරදිව. ඉතින් දැන් මේ පින්නතුන්ට මේ සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව මේ මඟ පිළිබඳව විශ්වාසයක් තියෙනවා නම් පින්නතුන්ට අපි දෙන මේ භාවනා කර්මස්ථානයක් වැඩිම තුල මේ විශිෂ්ට වූ ධර්මය කෙනෙකුට ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බැරි. නමුත් තියෙන ධර්මතාවය තර්ක කරන්න ඕත් එහෙම මේක හරියද මේ පෙන්වන්න බෑ, කරුණු පෙන්වන්න බැරි දෙයක්, ඉන්ද්‍රිය විශ්ේ ඉක්ම වූ දෙයක්. ඔව්, නැති දෙයක් හට ගන්නවන්න පුළුවන්. ඒ කියන්නේ නිවනට සමානයි කියන එක තමයි පෙන්වන්නේ. නිවනත් ඒ වගේ උපදිනවයි කියලා පෙන්වන්නේ. එහෙම නැතුව දැල්ලක් වගේ කියන එක නෙමෙයි, ඒ ආකාරයෙන් උපදින දෙයක් කියන එක. උපදින දෙයක් කියන්නේ ඒ කියන්නේ ඒ උපදීම නෙමෙයි, මෙතෙන්ද කියන්නේ නිර්වාණය උපද්දවා ගැනීම පිළිබඳ. දැන් මෙහෙම කියමු, දැන් මේ අද්දික ගත්තහම මේ අතේවත් මේ අතේවත් හඬක් කියලා දෙයක් නැහැ. නමුත් අපි එහෙම කරාම හඬක් එනවා. හඬක් ආවා. ඉතින් හඬ කොහෙද තිබ්බේ? තිබ්බ තැනක් නැහැ. තිබ්බ තැන. ඔව්, සිතත් එහෙම තමයි. සිතත් හැම මොහොතකම මේ ස්පර්ශ ධර්මතාවේ පස්සපච්චය වේදනා. වේදනාව කියන්නේ හඬ. වේදනාව කියන්නේ හඬ. ඒ වේදනාවේ තියෙන ස්වરૂප ලක්ෂණයට තමයි එයා එක දුකක් කරගන්නෝ, එයා එක සපක් කරගන්නෝ, කලකදී සපක් කරගන්න දේ කලවට දුකක් කරගන්නෝ, කලකදී දුකක් කරගන්න දේ කලකදී සපක් කරගන්නෝ. සමහර අය Tamanta ආරක්ෂාව රකවරණය දෙනකොට එයා හිතනවා අනේ මෙයා හරි හොඳයි මට ආරක්ෂාව රකවරණය දෙනවා කියලා. සමහර අයට ආරක්ෂාව රකවරණය දෙනකොට හිතනවා මේ මාව හිර කරනවා, මේ මාව කොටු කරනවා. දැකන්නේ එකම දේ කරනවා. එතකොට කාලයකදී මෙයා මට ආරක්ෂාව රකවරණය දෙනවයි කියලා හිතාගෙන ආයි කාලකදී හිතනවා නෑ මේ මාව කොටු කරනවා, මේ මාව හිර කරනවා කියලා හිතනවා. එහෙම දෙයක් තියෙන්නේ මේ, ඈ එහෙම ස්වභාවයක් තියෙන. ඒ නිසා එකම වින්දනාත්මක ස්වභාවයක් මතුවෙනවා. ඊළඟට ඒක දිහා තමන්ගේ බුද්ධියෙන් සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් විඳිනවා. ඔව්. හා, ඔව්. එතන නිවනට උදාහරණ නැහැනේ. ඉතින් නිවන කියන එක කොයි දිශාවෙද තියෙන්නේ කියලානේ ඇහුවේ. එතකොට දිශාව කනන්නේ මේ නිවන තියෙන්නේ කොයිබවත් තැනක පිහිටලා නෙමේ නිවන තියෙන්නේ. ඒක මෙන්න මේ ආකාරයේ මෙන්න මේ වගේ උපදින දේවල් ලෝකේ තියෙනවා. අන්න ඊට සමාන්තර ඉපදීමක් තමයි නිවන තුල ඇති වෙන්නේ කියන කාරණේ විතරයි තෙන්දි කියලා දෙන්නේ. අර නිවන කියන ධර්මතාවයේදී සියලු ප්‍රත්‍යවීම් වලින් නිදහස් වෙන අවස්ථාව. සියලු ප්‍රත්‍යවීම් වලින් නිදහස් වෙන. ඒ කියන්නේ අශේෂ විරාග නිරෝධ. කියන්නේ ශේෂයක්වත් නැතිව කිසිවකට නොඇලෙන අවස්ථාවටපත් වුනහම නිරෝධයටපත් වෙනවා. දැන් ඔබේ සංඥාව මේ නිරෝධයටපත් වෙන්නේ නැති හේතුව කියන එකක් අතහරිනෝ තව එකක එළඹ ගන්නවා. ඒකත් අතහරිනෝ තවත් එකක එළඹ ගන්නවා. ඒකත් අතහරිනෝ තවත් එකක එළඹ ගන්නවා. බලන්න ඔබ හොඳට. එයත් අතහරිනෝ ආයි තව එකක එළඹ ගන්න. එළඹ ගැනීමකින් තොරව අතහැරීමක් යම්කිසි මොහොතකදී සිදු වුණොත් මේ මනසේ සියලුම පද්ධති වෙන්න ඕන. අන්න මේ මොහොතේදී අශේෂ විරාග නිරෝධ. මේක භෞතික ලෝකේ ක්‍රියාත්මක කරන දෙයක් නෙමේ, අධ්‍යාත්මිකව ක්‍රියාත්මක වෙන දෙයක්. එහෙම නැතුව මේ ගෙදර දොරේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමේ. ඒ නිසා එහෙම පටලවා ගත්තාම විතරෝ අපි දරුවන්ට සලකන්න ඕන, මහත්යට සලකන්න ඕන. එහෙම ඒවයි ගැටලුවක් නේ මේ කතා කරන්නේ. මේ මනසේ ගලා යන චිත්ත පරම්පරාවේ ස්වභාවය. ඒ වගේම අපේ මතු පිටින් තියෙන සිතුවිලි පද්ධතිය ගැටලුවක් කරගන්න එපා. ඊට වඩා ගැඹුරින් තියෙන අර විශාල කෙලෙස් බලවේගය තමයි නැති කරන්න ඕන ආත්ම දෘෂ්ටිය. එහෙම නැතුව ඔබ ක්‍රියාදාමයකට බැස ගන්න එපා. මේ මම සිතුවිලියකින් එක නැති කරන්න ඕන, මෙහෙමයි මෙහෙමයි කියලා එහෙම ප්‍රතිපත්ති ගන්න එපා. මේ සියලු ප්‍රතිපත්ති වලින් ඇත්ත වශයෙන්ම නිදහස් වීම ප්‍රතිපත්තියක් නෑ. සියලු ප්‍රතිපත්ති වලින් නිදහස් වෙනවා. ඒතර කිසිම දෙයක් නෑ. කැනැලීමක්, බැඳීමක්, ගැටීමක් නෑ. ඒක අපි ඉතාම පැහැදිලි කර ගැනීම සඳහා හරි සරල භාවනාවක් දෙනවා. ඒ භාවනාව පොඩ්ඩක් කරන්න මම හිතුවා ඔයත් පොළඹවන්න ඕන කියලා. දැන් අපි ගමු මොකක් හරි වස්තුවක් අතට ගන්න, මොකක් හරි එකක්, මොනවා හරි ලේන්සුවක් හරි පෑනක් හරි බෝතලයක් හරි මොකක් හරි ගන්නකො අතට ගන්න. සාක්වේ දෙන ෆෝන් එකක් වුණත් කමන්න, එකක් ගන්න මොනවා හරි භාණ්ඩයක් එකක් හරි එකක් ගන්න. දැන් ඒ ගත්ත දේ තමන් මෙහෙම අත මත මෙහෙම ඉස්සරහන් තබාගෙන මේ විදියට අතින් තියාගන්න මෙහෙම ඉස්සරහින් හරි. දැන් බලන්න මේ හැමෝගෙම අතේ තියෙන්නේ නානාවිධ දේවල්. ඒ වගේම මම හිතනවා මිනිස් සිතේ එකිනෙකාට විවිධ වූ නානාවිධ දේවල්. මෙයා ගත්ත දේ නෙමේ අනිත් කෙනා ගන්න. එයා ගත්ත දේ නෙමේ අනිත් කෙනා අරගෙන තියෙන්නේ. ඕකම තමයි අපේ අධ්‍යාත්මික සිතේ ස්වභාවය කෙනෙකුට. හැබැයි එක දෙයක් වෙලා තියෙන හැමෝගෙම එක සමාන. මොකද්ද? හැමෝම යමක් අරගෙන තියෙන මොනවා හරි යමක්. ගත්ත දේ තුල වෙනසක් තිබ්බට යමක් අරගෙන තියෙන. ඒ කර්මෙදි සමානයි. හැමෝම යමක් බර දෙයක් අරගෙන ඉන්නවා. ඒ වගේම කෙනෙක් සැහැල්ලු දෙයක් අරගෙන තියෙනවා අතර තව කෙනෙක් ටිකක් බර දෙයක් අතට අරගෙන තින. ඔය දේම තමයි පුජ්‍යල මානසිකත්වයේ. කෙනෙක් ටිකක් බරට ජීවිතේ උපාදානය අරගෙන තිනවා, තවත් කෙනෙක්ගේ සැහැල්ලුවට තියෙනවා. ඉතින් මේ මොහොතේ බර දේවල් සැහැල්ලු දේවල් ගත් එක අනුව කියන්න බෑ. තමන්ගේ උපාදාන ශක්තිය ඔය විවිධත්වයේ තියෙනවා. ඒකත් තේරුම් ගත්තනේ දැන්. හරි. දැන් මෙහෙම අතින් උහුම ඉස්සරහට උහුම තියාගන්නකො. හරි. තියාගත්තට පස්සේ මොකද? ස්වල්ප වූ හෝ මෙහි බරක් තිබෙනවා. ඒක දැනෙනවනේ Tamanට. ඔව්. දැන් අපිට ඌමනයි මේ අත මනසන. අත මත තියෙන මේ භාණ්ඩය සංස්කාරක ධර්මයන සංඛාර නිරෝධයක් කරන්න ඌමනාන. මේ මනස නිරෝධයටපත් කිරීම සඳහා අපි ගන්න ක්‍රියාමාර්ගය. අපි ඒක මෙහෙම අතින් බිමට වටනවා. පොඩ්ඩක් අත ඇල්ල කරලා ඒක බිමින් වටනවා. වැටුණට පස්සේ දැන් බලන්න අපේ යතේ තියෙන ස්වභාවය. අන්න හරි. දැන් ඉතින් මුකුත් නැහැ. එහෙමනම් අපි ළඟ තියෙන මේ උපාදානය වටන්න විතරයි තියෙන්නේ. නිවන කියලා මේ උපාදානය අතේ තියාගෙන නිවන කියලා වස්තුවක්, ධර්මයක්, කාරණයක් හෙව්වට වැඩක් තියෙනවද? නෑ. මේ අත්ලෙහි තියෙන දැවෙන ගිනි පොකුර වටන බර එන්න බාණ්ඩය වටන එක විතරයි කරන්නේ. තේරුණාද? දැන් එතකොට තේරෙනවනේ නිවන හොයාගන්න ක්‍රමය. පොස්ගෙඩියක් පොල්ගෙඩියක් හොයාගන්න ක්‍රමයට නෙමෙයි නිවන හොයාගන්න ක්‍රමය වෙනස්. ඒ නිසා මේ අතේ තියෙන දේ මෙහෙම වටනවා. වැට්ටුවට පස්සේ හිතේ තියෙන මේ උපාදාන ස්කන්ධේ හැටියට රඳවගත්ත දේ වටනවා. වැට්ටුවට පස්සේ මොකද වෙන්නේ? ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. ඇත්තටම අපේ හිතේ සැබෑ ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. හොඳයි, මේ නිවන තවත් තියෙන විදියක් ඔය ආශ්‍රිතව මම කියලා දෙන්නම්. දැන් ඕක ඉස්සරහින් තියාගන්නකෝ, තමන් කොයි වාරි ඉස්සරහින් පේන තැනකින් තියාගන්න ඉස්සරහින්. හරි, දැන් ඉදිරියේ බැලුවාම ඔබට කුමන හෝ වර්ණයකින් කුමන හෝ වස්තුවක් භාණ්ඩයක් ඔබට දැర్శණය වෙනවා. මට දැర్శණය වෙනවා තැඹිලි පාට. හොඳයි, ලේන්සුවක් මට දැర్శණය වෙනවා. ඔබත් කල්පනා කරන්න මේ පාටින් මෙහෙම වස්තුවක් මට පේනවා කියලා හිතන්න. හරි, දැන් මේ විදිහේම විවිධ වූ කරුණු නොයේද ලෝකයේ අපිට දකින්න අහන්න විඳින්න තියෙන හැම දෙයක්ම මේ විදිහමයි. වර්ණය වෙනස් වෙනවා, හැඩය වෙනස් වෙනවා, ප්‍රයෝජනවත් වෙන ආකාරය වෙනස් වෙනවා. නමුත් මේ ආකාරයේම දේවල් තමයි ලෝකේ තියෙන හැම දෙයක්ම. ඒවයි වර්ණය විතරක් වෙනස් වෙනවා, ඒකේ ඝනත්වය වෙනස් වෙනවා, එච්චරයි. නමුත් මේ වගේ වර්ණයක් හැඩයක් තියෙන දෙයක් හම්බෙන්නේ. හරි, ඊළඟට අපි කියනවා මෙවැනි වර්ණයකින් මෙවැනි හැඩයකින් යුක්ත දෙයක් මේ ඉස්සරහ තිබෙනවා, ඇත කියන අර්ථයට එනවා. මොන අර්ථයටද එන්නේ? ඇත කියන අර්ථයට එනවා. දැන් තමන්ගේ භාණ්ඩ දිහා බලා ගන්න. බලලා ඇත තමන්ම හිතන්න, මේ පාට ලෙන්සුවක්, මේ කළු පාට ෆෝන් එකක්, මොනව හරි ඒ තියෙන දේ ගැන හිතන්න. හරි, ඊට පස්සේ මේක කවුරු හරි හොරකම් කරගෙන යනවා, එහෙම නැත්නම් ජලයෙන් ගින්නෙන් විනාශ වෙනවා කියලා අපි හිතමුකෝ. කවුරු හරි මේක පැහැරගෙන ගියා, එහෙම නැත්නම් ජලයෙන් හරි ගින්නෙන් හරි මේක පිච්චිලා ගියා. ඈ, එක්ක ජලයෙන් ගහගෙන ගියා, එහෙම නැත්නම් ගින්නකින් පිච්චිලා ගියා. ඊට පස්සේ අපි මොකද කියන්නේ? දැන් අපි ඒක පැත්තකින් අපි තියමුකෝ. දැන් ඒක ගත්ත දේ පිටිපස්සෙන් ලියන්නකෝ. හරි, දැන් ඒක අපි ගින්නෙන් පිච්චිලා ගියා. ආය ගන්නත් බෑනේ ගින්නෙන් පිච්චිලා ගියාට පස්සේ. ආය හදලා ගන්නද ඒක? ඒ වගේ වෙන එකක් ගන්න පුළා, ඒක ගන්න බෑ. හරි, දැන් මොකද කියන්නේ? ඒක ගින්නෙන් පිච්චිලා ගියා. දැන් අපි ඉන්නේ මොකද්ද? ඒක ගින්නෙන් පිච්චිලා ගියා කියලා අපි කරන්නේ මොකද්ද? අර අනාගත සංඥාව මතක් කරගෙන වර්තමානයේ ඉස්සරහා බලනවා. බලනකොට මොකද පේන්නේ? මුකුත් නෑ. මුකුත් නෑ. ඉස්සර මෙහෙම දෙයක් තිබ්බා, දැන් ඒ දේ නැත කියන සංඥාවෙන් අපි ඉන්නවා. ඉස්සර මට ඇත කියන සංඥාව තිබුණා, දැන් මට නැත කියන සංඥාව තියෙනවා. මේ ලෝකේ මිනිස්සු සමහර දේවල් නැති වුණාම දුක් වෙනවා. ඒත් සමහර දේවල් නැති වුණාම සතුට වෙනවා. එහෙමත් තියෙනවනේ. සමහර දේවල් නැති වුණාම දුක් වෙනවා. ඒත් සමහර දේවල් නැති වුණාම සතුට වෙනවනේ. එහෙම දේවල් තියෙනවා. ඒ ස්වභාවයක්. ඒ කියන්නේ තමන්ට කරදරයක්ව තියෙන ලෙඩක් රෝගයක් නැති වුණාම සතුට වෙනවනේ නේ. දැන් තුවාලයක් නැති වුණාම, සනීප වුණාම සතුට වෙනවනේ. ඒ වගේ සමහර දේවල් නැති වුණාම දුක් වෙනවා, සමහර දේවල් නැති වුණාම සතුට වෙනවා. දැන් ඔබ ඉදිරියේ තිබිච්ච දේ නැති වුණා. නැති වුණාට පස්සේ දැන් ඔබට නැහැයි කියන සංඥාව තියෙනවා. නැහැයි කියන සංඥාව ඔස්සේ සතුටක් දැනෙවි, එහෙම නැත්තම් දුකක් දැනෙවි. දැන් අපි හිතනවා මේ ධර්මය තේරුම් කරගැනීමට මේ ඉස්සරහා අපි අර ඇත කියන සංඥාව අපි තුලින් ඉවත් වුණා. දැන් එක සංඥාවක් අපි රැඳිලා ඉන්නවා. මොකද නැත කියන සංඥාවේ ඉස්සරහට දැන් වැටලා තියෙන මොකද්ද? නැත කියන සංඥාවෙන් ඒ කොටස පිරීලා. නැත කියන සංඥාවෙන් ඒ කොටස පිරීලා. දැන් අපේ සංඥාවත් ඊට අනුගතව සංවේදී වෙනවා. එහෙමනම් ඒ සංවේදීතාවය තියෙන්නේ නැත කියන සංඥාව නිසා. අපි මේ නැත කියන සංඥාවත් අපිට පුළුවන් නම් මල්ලකට දාලා
අතින් අරගෙන අපි ඒක පැත්තකින් තියනවා වගේ ක්‍රියාවලියක යෙදෙමු. නැත කියන සංඥාවත් ඔබ අතින් අරගෙන පැත්තකින් තියන්න. හරි. ඇත කියන සංඥාවත් ගින්නෙන් පිච්චිලා ගියා. නැත කියන සංඥාවත් ඔන්න ගින්නෙන් පිච්චිලා ගියා. ඒකත් හොරු අරන් ගියා, ජලය ගහගෙන ගියා කියලා හිතා. දැන් ඔබ ඇත කියන සංඥාවෙනුත් එහා, නැත කියන සංඥාවෙනුත් එහාට ඔබ ආවා. නැව ඔබ නතර වෙලා හිටපු ඉක්මවන්න බැරි තැනක් තිබ්බනේ නැත කියන සංඥාව. ඔතෙන්ට තමයි හැමෝම ඉන්නේ. ඊට පස්සේ කියන්නේ දුකයි 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 කියන්නේ ඔන්න ඔතන. එහෙමනම් ඔබ නැත කියන සංඥාවත් අර ගින්නෙන් පිච්චිලා ගියා, වතුරේ ගහගෙන ගියා, හොරු අරන් ගියායි කියලා හිතාගෙන ඒකත් ඉවත් කරනවා. ඊට පස්සේ ඔබ එතන ඉඳලා පරේක්ෂණය ආරම්භ කරන්න. ඔබට පේන දේ, ඔබට හැඟෙන දේ අපි සාකච්ඡාවට බඳුන් කරගමු. අන්න එතන ඉඳලා ඉදිරියට බලාගෙන බලාගෙන යන්න නොවනේ. යෝනසු මානසිකාර්යය විදර්ශනාව වඩාගෙන යන්න ටික වෙලාවක් නිහඬ. එතනින් එහාට පරීක්ෂා කරගෙන ගියාම තමයි අපිට දිගින් දිගට මේ සත්‍ය සොයා ගන්න පුළුවන්කම තියෙන්නේ. අරමුණ තමයි කිසිදු අරමුණක් නැති අවස්ථාව. What is the point? Point is pointless. That is the point. මොකද්ද ස්ථානේ තමන්ට හිත එක කරගන්න තියෙන්නේ? ස්ථානයක් නැති අවස්ථාව. ස්ථානයක් නැති අවස්ථාව තමයි තමන්ගේ ස්ථානය. කොටි ස්ථානයක් නැති අවස්ථාවට ඔබට පුළුවන් ද ඔබේ ඔය තියෙන සංඥාව යොමු කරන්න? නැහැ. ඔබට ඒ ශක්තිය නැහැ. ඔබට තියෙන්නේ යම් කිසි සංඥාවක් ඇති තැනකට අවධානය යොමු කිරීමට පමණයි. ඔබට හැකියාව තිබෙන්නේ යම් කිසි රූපයක් තියෙන තැනකටමයි ඔබේ අවධානය යොමු කරන්න පුළුවන්. යම් කිසි රූපයක් තියෙනවා. රූපයක් නැති තැනකට ඔබට අවධානය යොමු කරන්න බෑ. දැන් අපි හිතනවා මේ කණු දෙක අතරේ මේ හිස් කොටසේ රූපයක් නැහැ කියලා. රූපයක් නැද්ද එතන? රූපයක් තියෙනවා. ආකාශ රූපේ එතන තියෙනවා. ශූන්‍ය සංඥාව එතන තියෙනවා. එතනත් රූපයක් තියෙනවා. එහෙමනම් කිසිවක් නැති තැනට අවධානය යොමු කර ගැනීම තමයි නිර්වාණය පසක් කර ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් තේරෙනවානේ තමන්ට හැකි කාර්ය සීමාව සහ තමන්ට නොහැකි කාර්ය පිළිබඳව දැන් වැටහෙනවා ඇති. ඒ අසරණයි අපේ විඥාණය මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම හමු වේ. ඒ නිසා දැඩි උත්සාහයක්, දැඩි කැපවීමක් යොදන්න ඕනේ. එහෙම යොදලා ඒ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ සත්‍ය මෙලව ජයග්‍රහණයක් පමණක් වෙන්නේ මුළු සංසාරෙම සතර අපායට යවන්නේ නැතුව තමන් සංසාරේ පවත්වන්න පුළුවන් පුදුමාකාර බලයක්. තමන් කැමැති පරිදි මේ සසර සැරිසරන්න පුළුවන් ඇති වෙන බලයක්. ඒක හරියට මන් දකින්නේ තමන් කුලී රතේක ගමන් කරලා තමන්ට කියලා වාහනයක් ගත්ත දවසක් වගේ නේ. කුලී රතයක් තියෙනකොට එහෙම යන්න බෑනේ. එයාට එන්න පුළුවන් නම් ආව, නැත්තම් නෑ. වැඩනම් බෑයි කියලා අපිව මග බස්සලා හරි ගියා කුලී රතේ. තමන්ගේ දෙයක් කරගත්තාම තමන්ට ඕන පැත්තට හසුරවගෙන යන්න පුළුවන් බලයක් හටගන්න. එසයි තත්ත්වය අවබෝධ කරගන්න ඔය පරේෂණය දිගින් දිගටම කරන්න. ලී කෑලි දෙකක් එකට අතිල්වීමෙන් එහි රස්නය උපදෙලා ගින්දර උපදිනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථානයක් වඩන්න කියන්නේත් එහිමයි. ඒ ලබා දුන්නු දෙයි කර්මස්ථානය. නිවන් දකින්න උමනා කරන උපදේශය. ඒ උපදේශයේ දිගින් දිගටම වැඩිමින් ප්‍රතිඵල උපදිනවා. අපි සංස්කාරක ධර්ම හිතට එකතු කරලා වැඩන්නේ. අසංඛාරික ධර්ම හිතට එකතු කරන්න ඕනේ. එතන තමයි ලෝකෝත්තර කුසලයේ කියන එක තියෙන්නේ. කුසලස්ස උපසම්පදා. කුසලයේ කියන්නේම ලෞකික දෙයක් නෙමෙයි ලෝකෝත්තර දෙයක්. පින කියන්නේ ලෞකික දෙයක්. පින කියන්නේ ලෞකික දෙයක්. කුසලයේ කියලා කියන්නේ ලෝකෝත්තර දෙයක්. දැන් තමන් ඒ ටික වේලාවක් කරන ළඳ පරිශ්‍රණයේදී තමන්ට ඇතිවෙච්ච ගැටලු සහ ලැබිච්ච ප්‍රතිඵල සහ තමන්ට අදහස් වුණු දේවල් පිළිබඳව අපි සාකච්ඡා කළොත් තවත් නිවැරදි වෙයි කියලා මම හිතනවා. බලන්න ඔබේ ඒ පරිශ්‍රණ එතන ඔබ ලැබුවත් අත්දැකීම් ගැන කියන්න බලන්න. පිනට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පිනට සිද්ධ වෙන දෙයක් නෙමෙයි ප්‍රඥාවට. ඒකට අපි ඉතින් පින කියන වචනේ යොදන ගන්නවා. ඉතින් කුමන හරි හේතුවක් ඒකට උපකාර වුණාම. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සඳහා මහන්සි වෙන්න, කැප වෙන්න. ඒ අයයි නිවන් දකින්නේ. කල්පනාක ඉන්න කෙනෙකුට ගිහිල්ලා අපි තට්ටුවක් දැම්මොත් එක පාටම ගැස්සෙනවා. ගැස්සিলা මේ මට මේ හිතාගන්න බැන්න මම වෙන දෙයක කල්පනාවක හිටියේ කියනවා. එයා අර කල්පනාවෙන් කල්පනාවට මාරු වෙන වේගය වැඩි නිසා ගැස්සিলা කැති වෙනවා. ඒක 아무ත දෙයක් නෙමෙයි. ඒක ඉතින් එහෙම කෙනෙක් කතා නොකලත් Taman තුලත් එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඔය එක පාට ඉඳලා එක කල්පනාවක් ඉඳලා ඒකෙ මිදලා මාරු වෙනකොට වෙන එකට එහෙම ගැස්සෙන අවස්ථාවක් ඇති වෙනවා. ඔළුව වෙහෙස කරන්න වෙනවා. ඔළුවේ කැක්කුමක් දැනේ. මොකද ඔළුව මහන්සි වෙනකොට ඒකෙන් අදහස් වෙනවා තමන් සමහර අයට දැනෙනවා තමන්ගේ ස්නායු අවදි වෙන විදිය පව. ඔව් ඊට පස්සේ දැන් ඔය සමහර වෙනතුන් කියනවා මේ මේ මහත්මයෙක් කිව්වා සයිනන්ස් මට මේ ඇකිලා තියෙන නහර නිකන් නිගෑරිලා ගියා වගේ මට දැනුණා කිව්වා. ඉතින් එහෙම දැනුණට මදි ඔළුවේ කැක්කුමක් නෙමෙයි අපි මේ අවසාන ප්‍රතිඵලය හැටියට ගන්නෙ. ඒ ගමම් මග යද්දී ඔළුව මහන්සි කරන්න වෙන නිසා කැක්කුමක් එනවා. ඒක මානසික ස්වરૂපයක් නිසාවත් රෝගයක් නිසාවත් ඇති වෙන දෙයක් නෙමෙයි. ඒක මම කිව්ව ස්වභාවය. ඒක ගණන් ගන්න එපා. ඒකට වැදගත් කරන්න යන්න උවමනාවකුත් නැහැ. ඒක ස්වභාවය. ඒකෙන් මොකක්වත් හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. හැබැයි වෙන රෝගයක් නිසා වෙන ඔළුව කැක්කුම් තියෙනවා නම් ප්‍රෙෂර් එක නිසා ඒවට අපි වගේ කියන්නේ නැහැ. ඒව තමයි බලාගන්න. ඒව වෙනම තීරුම් කරගන්න ඕන. දැන් මේ විදිහට මේ පරිශ්‍රණය කරගෙන යද්දී මෙහි තියෙන අතහැරීමේ කියන ගුණය, අසඤ්ඤත ගුණය, සංඛාරික ගුණය. අසඤ්ඤතලය කියලා කිව්වහම ඒ නේව සංඥානා සංඥා තලය කියන එක නේද? මේ බ්‍රාහ්මණයන්ගේ ධර්මයේ තියෙන මේක සංඥා නිරෝධයි අසඤ්ඤතයි වේදනා නිරෝධයි සංඛාර නිරෝධයි විඥාන නිරෝධයි ඒක තමයි pointless pointless point එකක් නැහැ ස්ථානයක් නැහැ හරි හරිම දේ වචනේ කියලා තියෙන ඔය අර එක්ටා ටොලේ කියන මහත්තයා තමයි වචනේ කියලා තියෙන්නේ what is the point point is pointless that is a point ඒක තමයි ස්ථානය කියලා එතුමා කියන්නේ තාම ලස්සනයි එතෙන්ටයි අපි පැමිණෙන්න ඕන එතෙන්ට එන්න නොහැකිකමයි ඔය තියෙන්නේ එතෙන්ට ආව නම් එතනින් ඔබ අවදි වුණා නම් ඔබ කෙනෙක් හැටියට ලෝකයේ දකින්න කේදා ඉඳන් අතර වෙයි. දැන් ඈතින් තියෙන ධර්මය ඒක තමන්ගේ කරගන්නයි හදන්නේ. හෙල්මට් එක ඈතින් තිබිලා වැඩක් නැහැ නේ. අතේ පැලඳගෙන ගිහිල්ලා වැඩක් නැහැ නේ. ඒක ඔළුවේ පැලඳ ගන්නවා. අන්න ඒ වගේ ඈතින් තියෙන ධර්මය තමන් කරගන්න හදන්නේ ඊට පස්සේ ධර්මයේ ආරක්ෂාව තමන්ට ලැබේ. ඊට පස්සේ අර කිසිම ස්ථාවරයක නොපිහිටි ගුණය තමන්ගේ දර්ශනය තුළ තමන්ගේ ඥානය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සත්‍ය අවබෝධයට පරිවර්තනය වීම කියන්නේ සත්‍ය දැකීම කියලා කියන්නේ. ඒ සත්‍ය දැකීම ඇති වුණාට පස්සේ ධර්මයයි ඔහුයි කියන්නේ එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම කියන්නේ එක්කෙනෙක් ධර්මය කියන්නේ තව දෙයක්. ධම්ම ජීවිනෝ කියන වචනේ තෙන්දි පාවිච්චි කරලා ධර්මයේ ජීවිතේ වෙලා. ධර්මයේ ජීවිතේ වුණාට පස්සේ ධර්මකාමී කෙනෙක් ධර්මය තුල අධ්‍යාත්මය තුල ජීවත් වෙන කෙනෙක් ඒ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා තමයි බුදුහාමුදුරුවන්ගේ පුතෙක් බවට පත් වෙනවා ඒක මොනතරම් වාසනාවක්ද ඈ මාර්යාගේ පුත්‍රයෝ දුවවරු වෙලා ඉන්නවට වැඩිය හොඳයි නේද මාර දුවවරු මාර පුත්‍ර මාර මිනිස්සු ඉන්නේ නේද අපි කියන්නේ නේ යානම් මාර මිනිහ කියලා කියන්නේ ඉතින් මාර මිනිස්සු තමයි ඔක්කොම මාර්යාගේ මිනිස්සු මාර්යාගේ ගැහණු ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න නම් ඔබ ස්ථානය රැඳෙන ස්වභාවයෙන් නිදහස් වෙලා ස්ථානයක් නැති අවස්ථාවට පත් වෙනවා. සසංකාරිකයි අසංකාරික තැනට මාරු වෙන්න ඕන. සංඥා සහිතයි සංඥා නිරෝධයට එන්න ඕන. විඥාන සහිතයි විඥාන රහිත වෙන්න ඕන. උපාදාන සහිතයි උපාදාන රහිත වෙන්න ඕන. නැති වෙන්න ඕන උපාදාන. ඉතින් නාම රූප සහිතයි නාම රූප නිරෝධය ඇතින්දී පොයින්ට් එකක් නැහැනේ ස්ථානයක් නැහැ නාම රූප නිරෝධයි නාම රූප නිරෝධයි සලායතන සහිතයි සලායතන නිරෝධයි ස්පර්ශ සහිතයි ස්පර්ශ නිරෝධයි අශේෂ විරාග නිරෝධ ශේෂයක්වත් නොමැතිව නොඇලීමක් ඇලීමක් ගැටීමක් නැතුව නිරෝධ වුණ අවස්ථාවයි නිර්වාණය කියලා කියන්නේ ඒ නිර්වාණයේ ඉහළම අවස්ථාවත් ඒ ප්‍රාථමික අවස්ථාවත් විග්‍රහයේදී එක හා සමානයි ඒක හරියට අපි ලංකාවේ නැවක් ඇවිල්ල ගොඩ බහින තැනටම කොළොන්තොටට කියන්නේත් ලංකාව කියලා, ලංකාවේ මැද හරියට කියන්නේත් ලංකාව කියලා, කෙළවරටම කියන්නේත් ලංකාව කියලා. හරිනේ? ඒ වගේ නිර්වාණේ පළවෙනි සෝවාන් මාර්ග ඵල විග්‍රහයත් රහතන් වහන්සේගේ ස්වභාව ලක්ෂණය තමයි කියපාන්නේ. මොකද එකට එක රටක් නේ, එක භූමියක් නේ, ලෝකෝත්තර භූමිය. ඒ ලෝකෝත්තර භූමියේ මැද සහ කෙළවරේ කතාව ඒ වෙන දෙයක්. ඉතින් අපේ බලාපොරොත්තු ඈත්තු රහතන් වහන්සේලා කළා මේ ආසින් යන්න හදන්න නෙමෙයි. සතර පහයට යන්න නැතුව සසර සපවස්සේ සැරිසැරීමේ මහා හැකියාව. නිවන් දකින්න උවමනානම් ආත්මහතක් යන්න කලින් ඒ උවමනාව තියෙනවා නම් ඒක සඵල වෙන ගුණයකුත් තියෙනවා. කැමතිනම් පාරමිතා පුරන්න යන්න උනත් පුළුවන් මේ නිවන් දැකලා. ඔක අර අටුවා විග්‍රහයන්වලදී මේ හතම තමයි ඉතහා යන්න බෑ කියලා ගුණයක් වගේ පෙන්නලා දීලා තිබ්බට බෝසත්වරු නිවන් දැකලා තමයි සසර ගමන යන්නේ. නිවන් දැකලා යන්නේ. දැන් දීපංකර පාදමූලයේදී තමයි සුවේද තාපසතුමා නිවන් දැක්කේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියට පත් වීම. ඒකත් නිවනනේ. සම්මාදිට්ඨියට පත් වුණා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවන් දැකලා. නමුත් අර නිර්වාණය පස් ආකාරයකින් දියුණු කළේ නැහැ. සම්මුති, පරමාර්ථ, සමාධි, නිරෝධ, පහන. දැන් මේ පහන සංඥාවට ඇවිල්ලා කෙනෙක් නිවන් දැක්කොත් තමයි භව නිරෝධය කියන්නේ. ඒක තමන්ම පහන සංඥා සමාධියෙන් නිරුද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ අර බට ගහලා හුස්ම සේලයින් දීලා යනකන් ඉන්නේ නැහැ. එයා විසින්ම තීරණය කළා මම නැවත කිසිම හේතුවකින් උපදින්නේ නැහැ, අරමුණු අවශ්‍ය නැහැ කියලා පහන සංඥාවෙන් නිරෝධ සමාපත්තියට සමවැදිනවා. ඒ සමවැදීමෙන් තමා ශරීරයෙන් නිරුද්ධ වෙනවා. එතකොටයි අපි නිවන් දැක්කා කියලා කියන්නේ. ඉතින් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් පරිදි අවසාන යුග පුරුෂයා නොවි තවත් කෙනෙකුට ධර්ම අවබෝධය කිරීමට පුදුම උත්සාහයක නියැලෙනවා. දැන් මමත් එහෙමයි. මං තේරුම් ගත්ත ධර්මය බොහෝම අනුකම්පාවෙන් තව කෙනෙක් දකිත්වා කියන හැමතිස්සෙම බලාපොරොත්තු වෙන කරුණු කාරණා පෙන්වලා දෙනවා. මොකද ඒක තමයි අපිට දෙන්න පුළුවන් දේ මිනිස්සෙක් හැටියට කෙනෙකුට ලබා ගන්න තියෙන ඉහළම දේ තිච්චයි. එසා ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ඇසීම, යෝනිසෝ මනසිකාරය අඩන්න ඕන. දැන් ඔය මම කියලා දුන්න ඔය කාරණේම ප්‍රකට කරලා දැකපු අය ඉන්නවා නිර්වාණය. සාක්ෂාත් වෙච්ච කෙනෙක් ඉන්නවා. මම ධර්මයේ තේරුම් ගත්ත මුල්ම අවදියේදී මේ ලොකු කරුණෝලින් විග්‍රහ කරන්නත් මට ඒක තේරෙන්නේ නැති සමයක් තිබ්බා. ඒ කාලෙදි මම ওই නිදර්ශනේ කියලා දුන්නා. ඇත ඒ අයින් කළාට පස්සේ නැත. එයත් ගහගෙන ගියාට පස්සේ මොකද ඉතුරුනේ? දෙකම නැහැ. ඊළඟට දෙකම නැහැනේ. ඊළඟට මොකද්ද වෙන්නේ? ඇත ඒකත් නැහැ, නැත ඒකත් නැහැ. ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා අහුවම දෙකම නැහැලු. දෙකම නැහැ. ඇත ඒකත් නැහැ, නැත ඒකත් නැහැ. ඊළඟට දෙකම නැද්ද? ඊළඟට ටිකක් නිහඬ වෙනවා. ඒ නිහඬියාව තුළ ගැඹුරට හොයාගෙන යන්න බලන්න. ඒ නිහඬියාව තුළ ඒ පොයින්ට් එකක් නැති අවස්ථාව නේද? ස්ථානයක් නැති අවස්ථාව නේද? මොකද අහුවෙන්නේ නැහනේ. කියන ඇත කියලා අහුවෙන්නෙත් නැහැ, නැත කියලා අහුවෙන්නෙත් නැහැ, වෙන යම් ආකාරයකට අහුවෙන්නෙත් නැහැ. අන්න ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඇත කියලා අහුවුනොත් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. නැත කියලා අහුවුනොත් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. ඇත කියන්නේ කාමසුකල්ලිකානුයෝගේ, නැත කියන්නේ අත්තකිලමතානුයෝගේ. අර සම්මුතියෙන් අරගෙන ඉන්න කට්ටිය නම් මේකට විරුද්ධයි. මම මෙහෙම විග්‍රහයක් කළා. ඒකත් ඇත්තයි කියලා අපි හිතමුකෝ. එතකොට ඒගොල්ලන්ගේ හිත සැනසෙනවනේ. ඒකත් එහෙම තමයි. මේකත් මෙහෙම තමයි. එහෙමනම් අන්න මධ්‍යම ප්‍රතිපදා වඩන්න. උභෝවන්තේ නිදහස් වෙන සියලු අන්තවලින් නිදහස් වුණු මධ්‍යම ප්‍රතිපදාවයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. අර දෙකත් කියලා ඊට පස්සේ අර වචනේ දේශනා කළා. ඒ වචනේ ගැන වැඩි කතාවක් නැහැ. මොකද ඒක තේරෙන්නේ කාටවත්. උභෝවන්තයෙන් කියලා කියන්නේ සියලු අන්තවලින් නිදහස් වෙන. නමුත් අපේ බෞද්ධ පින්නතුන් උභෝවන්තයෙන් නිදහස් වෙන්නේ වෙන මොකද්ද මධ්‍යම ප්‍රතිපදාවක් හදාගෙන හිතාගෙන ඉන්නවා. බෝවන්තේ කියලා කියන්නේ අර පොයින්ට් ප්ලස් කියුවේ ඒක තමයි. ස්ථානයක් නැති කියන එක. සොයාගෙන යෑම තුළ මම දුරු වෙනවා. මම විසින්ම තමයි මම දුරු වෙන මාර්ගයේ මම යොමු කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි බටර් කෑල්ලක් අරගෙන අපිට ඒක දිය කරගන්න උමනා වුණොත් අපි මේ මොනවද සාස්පානට හට්ටියට දාලා ඒක රත් කරනවා. ඒක කරන්නේ අපි විසින්මනේ. නමුත් ඒක ගල් කිරීම සඳහා ක්‍රියාවලියක් නෙමෙයි. ඒක උණු කිරීම සඳහා ක්‍රියාවලිය. ඊට පස්සේ අපිට මේක ගල් කරන්නත් පුළුවන්. ඒක අපි අරගෙන සීතලකරන්න දානවා. එතකොට ඒක ගල් වෙනවා. එතකොට මේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ ක්‍රියාවලිය කරන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් බැනීමේ ක්‍රියාවලිය කරන්නත් පුළුවන්. ඒ නිසා උපාදාන මාර්ගයක යවන්නත් පුළුවන් මනස. නිරෝධ මාර්ගයේ යවන්නත් පුළුවන් මනස. ඒ නිසා බය වෙන්න එපා. ඔබ නිරෝධ මාර්ගයේ මනස යවන්න. නමුත් ප්‍රතිඵලය නිරෝධයිනේ. එතකොට එතනත් මම ඉන්නව නේද කියලා හිතන්න එපා. මම තමයි දෙන්න යොදන්නේ. නමුත් එතනින් අපි කරන්නේ මමත්වයේ දියකර හැරීමකුයි කරන්නේ. මමත්වයේ මෙතන අපි අර බටර් කොටස හැටියට ගන්නෙ මමත්වයේ. එතකොට මමත්වයේ දිය කර හැරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න බය වෙන්න එපා. එහෙම ක්‍රියාත්මක කරවද්දිත් එතනත් මම ඉන්නව නේද කියලා කල්පනා කරන්න ගියොත් මොකක්වත්ම කරන්න විදියක් නැති වෙනවා. එහෙමනොත් ඉතින් ඔය ඉන්න විදියටම පරණ වෙනවා. ඒ නිසා මේ ක්‍රියාත්මක වෙන්න, මමත්වයේ දුරු කරන වැඩපිළිවෙලෙන් ක්‍රියාත්මක වෙන්න. ඔබ ජීවිතයේ ඔබේ අනිකුත් සිතුවිලි පහළ වෙනවා. රෙදි මහන්දිත් වෙනවා, කෑමෝ යන්දිත් වෙනවා, ගේ අතුපතු ගාන්දිත් වෙනවා. ඒ වුණාට ඔබේ වැඩේ නතර කරන්නේ නැහැ නේ මේ සිතුවිලි එනවයි කියලා. ඒ වගේ ඔබේ පරේෂණය ඔබ නතර කරන්න එපා මේ සිතුවිලි එනවයි කියලා. නෑ නෑ, ඒ සිතුවිලි අපි ගණන් ගන්න නැතුව ඉන්නකොට සිතුවිලි අඩු වෙනවා. සිතුවිලි ඔස්සේට බර ලබා දුන්නොත් තමයි සිතුවිලි වැඩි වෙන්නේ. සිතුවිලි සිතුවිලි තේරෙනවා අඩු වෙනවා. අපි පරේෂණයේ නැඹුරුව වැඩි වෙනකොට තේරෙනවානේ. පරේෂණයේ නැඹුරුව වැඩි වෙනකොට සිතුවිලි අරමුණු පේනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි යම්කිසි ගමනක් වේගයෙන් ඉලක්කයකට යනකොට අපිට ඉලක්කය පිළිබඳව අදහස විතරයි එන්නේ. පාර දෙපැත්තේ තියෙන දේවල් ගැන වැඩි වැඩි ගන්න බලන්නේ. නමුත් දැන් අපිට පාරක ගමන් කරන්න බැහැනේ. මේ දෙපැත්තේ මුකුත් නැතුව ඒ වගේ සිතුවිලි කියන දේවලුත් ඒ වගේ දෙයක් කියලා හිතන්න. නමුත් තමන්ගේ ඉලක්කයක් තියෙනවා, අරමුණක් තියෙනවා. ඒ කරා අර දේවල් වලින් අයින් වෙලා වාහනේ තමන්ගේ බේරගෙන යනවා වගේ යන්න ඉස්සරහට. තමන්ගේ පරේෂණය කරගෙන යන්න. තමන්ගේ ඉලක්කයට එහෙම නැත්නම් තමන් යන්නේ කොහටද? එතෙන්ට යනවා. දැන් මෙතෙන්දී අපි නිවන කියන නිර්වාණ භූමිය මේ මතක් කරගෙන යන්නේ. ඒ නිර්වාණ භූමිය සාක්ෂාත් කරගන්න යන්නේ. දැන් ඔබ නිර්වාණ භූමිය ගැන ඉගෙනගෙන තියෙන්න ඕන, හොඳට තේරෙන්න ඕන, ඒ අදහස තියෙන්න ඕන, නැත්නම් යන්න තැනක් නැහැ. මට ඕන මෙන්න මෙවැනි ස්වභාවයක් ඇති, මෙවැනි ලක්ෂණයක් ඇති තන. කොහොමද ඒක අපි තේරුම් ගන්නේ? අසංකාරිකයි, අවිඥානිකයි, නිරෝධ සහගතයි, විරාගිකයි. රාගය කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියන එක. ඇලීම් ගැටීම් දෙකම නැහැ. රාගයෙන් තමයි ඇලෙන්නේත් ගැටෙන්නේත්, දෙකම කරන්නේ රාගයෙන්. එහෙමනම් විරාගිකයි, නිරෝධ සහගතයි. මේ සියලු කරුණෝනේ මෙන්න මේ සමාන ධර්මයේ මා තුළ පහළ කරගන්න මා එතෙන්ටයි ගමන් කරන්නේ. මං එතෙන්ටයි කියමන ඉන්නේ කියලා හැමතිස්සෙම ඒ තේරුම් අරගෙන ඊට සමාන නැති කිසිම තැනක, අර නිවනට සමාන ගුණයක් නැති කිසිම තැනක නතර වෙන්න එපා. ඒ සියලුම දේවල් පහු කරගෙන යන්න අර නිවනට සමාන ගුණය ලං වෙන තුරුම. නේද? නැත්තම් තියෙන දැන් ඔය ලස්සන කතාවකින් කියලා දීලා තියෙනවා. අර පසේ බුදුහාමුදුරු කෙනෙක්ගෙන් එක මේ රජ පරම්පරාවක මේ දෙවනි මලනුවන් මේ දෙවනි මල්ලිව ඇහුවා, ගිහිල්ලා මට මේ රටේ රජකම ගන්න පුළුවන් වේද කියලා. පස්සේ ඇහුවා බැලුවාම කිව්වා, බෑ අයියා, ඔයාලට රජකම දෙන්නේ. අයියා ඊළඟට රජකම දෙන්නේ එයාගේ පුතෙකුට. ඔයාලට මේ රටේ නම් රජකම හම්බෙන්නේ නැහැ. හැබැයි තවත් රටක ඔබට රජ වෙන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් නම් ඒ රටේ ගිහින් රජ වෙන්න කියලා ඇහුවා. ඒ කතාවෙන් ඒ පෙන්වුවේ නිවන් මඟ. ඉතින් ඉස්සරහා ඇති රූප ඇති, ශබ්ද ඇති, ගන්ධ ඇති, රස ඇති, ස්පර්ශ ඇති, සංකල්ප ඇති, ගිරි දුර්ග ඇති, මහ වරුසා ඇති, මඩ වගුරු ඇති, ඔබ ඒවයි නොසෙලී ඉස්සරහට ගමන් කළොත් අන් සියල්ලගෙම නිදහස් වුණොත් ඔබට අර නිර්වාණ පුරයේ නැමති ස්ථානයේ රාජ්‍යත්වයේ ලබන්න පුළුවන්. ඔබට තමයි ඒ කිව්වේ. ඔබ හැමතෙම තමයි කිව්වේ. දැන් ඔබ ওই පරේෂණේ යන්නේ ඒ රූපවල නතර වෙන්න එපා. වේදනාවල් වල නතර වෙන්න එපා. දැන් රූපයක් හම්බුනහම ඒකට ගහ ගහ තල තලා ඉන්න එපා. දැන් පාරේ යන මිනිස්සෙක් හම්බුනහම ඒ මිනිස්සයට බැන බැන ගහ ගහ ඉන්න එපා. මේ මිනිස්සයා නේද මට ඉස්සරහට හම්බුනේ කියලා. මේ මිනිස්සයාට ඇරලා යන්න. ඈ? මේ මිනිස්සයා අපේ ඇඟේ ඉල්ලෙන්නේ නැත්තම් අපිරිකටු වන්නේ. ඒ වගේ මේ පරේෂණ ගමනේදී ඔබට විශාල බාධකයක් නැත්තම් ඔබ ඒව පහු කරගෙන යන්න. බාධක නැතුව, ගැටලි ගොඩලි නැතුව යන්න පුළුවන් ගමනක් නෑ. ඒ ගමන හොඳටම තමන්ගේ විඥානය තුළ ක්‍රියාත්මක වෙනවා. ඔය ඇති නැති ස්වභාවය බලාගෙන යන්න. නිකම්ම හරියන්නේ නැහැ. දැන් නිකම්ම හෝම සිදුවිලි දිහා බලාගෙන හෝම කියන හරියන්නේ නැහැ. අර වගේ ධර්මකාරණයක් විමර්ශනයට ගත්තහම වේගින් තමන්ගේ මනසේ ඔස්සේ නැඹුරු වෙනවා. ඒකයි කර්මස්ථානයක් කියන්නේ. මෙතන කර්මස්ථානයක් කියලා කියන්නේ කර්ම නිරෝධ කරන ප්‍රතිපදාව. ඒ මොහොතේදී වැඩ වඩාත් ධර්මාලෝකයේ කියන එක තමන් තුළට එන්න පටන් ගන්නවා. අර අවිද්‍යා අන්ධකාරය කියන එක අඩු වෙනවා. පස්සේ අවිද්‍යා අන්ධකාරයට තමන්ගේ අධ්‍යාත්මය තුළ මොළය තුළ සැරිසරන්න බැරුව ඒක මුළු ඇඟින්ම පලා යනවා. ආලෝකයේ උදාවීම අන්ධකාරයේ පලා යාමට හේතුවක්. එහෙම නැතුව දැන් සමාරෝධ වී හිතනවා මේ මමංකාරයෙන්ම මේ හිතේ තියෙන දේවල් තලලා පෙලලා වෙනස් කරලා පිළිකුල් කරලා, එතකොට මනසේම ඇතුලේ යම්කිසි විකෘතියක් ඇති වෙනවා විතරයි. දැන් ප්‍රසන්න මානසිකත්වයෙන් ඉන්න මිනිස්සයා ඊළඟට විකෘති මානසිකත්වයකට එනවා. ප්‍රසන්න මානසිකත්වයෙන් ඉන්න මිනිස්සයා ඔන්න එක්කෝ අප්‍රියමනාප මානසිකත්වයකට එනවා. ඒක නෙමෙයි අපිට ඕන. මේ ජීවිතය අප්‍රිය කරන්න නෙමෙයි ඕන, ප්‍රියමනාප කරන්නත් නෙමෙයි ඕන. මේ අප්‍රියකම්, ප්‍රියමනාපකම්, සතුට, බය ඔක්කෝම මරීචිකා මිරිඟුවා. මිරිඟුවක් ඔබට හිතෙන්නේ නැද්ද? ඒක ඔබට තේරුම් ගන්න ඕන නම් ඔබේ මීට වසරකට පස්සේ ජීවිතේ පොඩ්ඩක් හිතලා බලන්න. පහුවෙච්ච වසර ගාන ගැන හිතලා බලන්න. ඔබේ සතුට, ඔබේ දුක මිරිඟුවක් නෙමෙයි. මිරිඟුවක් ඔබේ ඒ දැන් ඒ කිසිවක් දැන් නැහැ. හෑ, ඔබට ජීවිතේ දරා ගන්න බැරි සතුටවල් ඇවිල්ලා ඇති, දරා ගන්න බැරි දුකවල් ඇවිල්ලා ඇති. දැන් එකක්වත් නැහැ. මේ මරීචි ධර්මයකට අපි මේ මෝහණය වෙන්න ඕනේ නැහැ. එකඟ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ හාත්පසින් නිදහස්. ඔව්, සියලු සංස්කාර අනිත්‍යයි. ඒ කියන්නේ නිට්ටය කරගන්න බෑ. ඔව්, අල්ලගන්න නැතුව, අතහරින්නෙත් නැතුව අතහරින්න. ආන්න එක තමයි තේරෙන්නේ. ඒක අසාමාන්‍යයි. සාමාන්‍ය නෑ. ඔව්, ඒ නොතේරෙන එකම තමයි හොඳ. තේරුණා නම් එතන වරදක්. තේරුණා නම් එතන සංඥා දිනෝ, සංකාර තිනෝ, විඥානීය වැඩ කරනෝ, ආ උපාදානයේ සිද්ධ වෙනෝ, අන්තයකට වැටෙනෝ. ඒක නොතේරෙනවයි කියලා කියන්නේ මොකද්ද? නොතේරෙන බව තේරෙනවනේ. නොතේරෙන බව තේරෙනවා. ඒකත් අතහන. එතකොට සංඥා නිරෝධයක් ඇති වෙනවා, සංකාර නිරෝධයක් ඇති වෙනවා, විඥාන නිරෝධයක් ඇති වෙනවා, නාම රූප නිරෝධයක් ඇති වෙනවා, සලආයතන නිරෝධයක්. අපිට ඕන යමක් ග්‍රහණය කරලා මේ හිත ඇතුලේ තියාගන්නද? එහෙම නැත්නම් මේ ග්‍රහණය වෙච්ච දේවල් ටික වැඩි කියලා හිතලා මේව එළියට දාලා තමන්ට නිදහස් වෙන්නද ඕන? අන්න එහෙම. ඒ නිසා මම ඔබට ඉතාම පැහැදිලිව පෙන්නුවා, ලේසුව අතේ තියාගෙන ඉන්න වේ හිමට හැලීමම නිර්වාණයයි. එසේ නැතුව නිර්වාණයේ යනු යමක් නැත. සැහැල්ලුව කියා යමක් ලෝකේ නැත. බර මුදාහැරීම, අත්හැරීම තමයි සැහැල්ලුව කියලා කියන්නේ. ඒ නිසා තමයි නිර්වාණය කියලා කියන්නේ ස්වභාව සත්‍ය. නිර්වාණය කියන්නේ ස්වභාව සත්‍ය. නිර්වාණය කියන්නේ ස්වභාව සත්‍ය. ඒක යමක් නොවේ. ඒක සංස්කාරයක් නොවේ. ඒක වර්ණයක් නොවේ. ඒක රූපයක් නොවේ. ඒක ශබ්දයක් නොවේ. ඒක ගන්ධයක් නොවේ. රසයක් නොවේ. ඒකට ওই නාසාග්‍රයේ හුස්ම තියාගෙන යන්නවත්, මේ කය පිළිකුල් කී කියා ඉන්නවත් නෙමේ. මේ කිං කුසල ගවේසි, මේ කුසලතාවය, මේ ලෝකෝත්තර කුසලය යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. කරුණු කාරණා විග්‍රහ කරලා බලන්න. එසේ බැලීමෙනුයි මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් යම් දවසක තමන්ගේ අර සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය කියන දර්ශනේ නැතුව මේ ලෝකෙ දිහා බලන්න පුරුදු වුණොත්, මේ ලෝකෙ ජාතික, ආගමික, වාර්ගික නොයෙකුත් ප්‍රභේද වශයෙන් පේන දේවල් ඔක්කෝම මේවා මේ සංඥාවල, විඥානවල, සංකල්පවල පෘථජ්ජන මිනිස්සුන්ගේ කුඩාම හැඟුම් දැනුම් කියලා තේරෙයි. ඒ තුළ කිසි යථාර්ථයක් නැහැයි කියලා තේරෙයි. ඒ වගේම මම මෙතෙක් කාලයක් විඳ දුක සැප සිහිනයක් මායාවක් කියලා තේරේ. දුක සැප ඉක්මවා ඉන්ද්‍රියන් හය ඉක්මවා විශේෂ ඇසක් පහළ වෙනවා. ඒකට කියනවා සදහම් ඇස, විමුක්ති ඇස, විමුක්ති ඥානය කියලා කියනවා ඒකට. ඒක සෙනෙන්නේ අර තුන්වෙනි ඇහැ ගැන කතා කරන්නේ Hindu යෝග භාවනාවල් වල ඒක නෙමෙයි. ඒ ඇහැ මේ අර භෞතික ලෝකේ දකින්න ඇහැ. මේක භෞතික ලෝකේ දකින්න ඇහැ නෙමෙයි. මේ මොලේ ආවරණය කරගෙන තිබුණු අවිද්‍යා අන්ධකාරයේ මමත්වේ රිද්මය පළවා හරලා එතන ඇති වෙනවා සත්‍ය සම්මාදිට්ඨික ගුණයක්. ඒ සම්මාදිට්ඨික ගුණයෙන් ලෝකෙ දකින්න ජීවිතයේ දෙවෙනි කරන ධර්මයේ පළවෙනි කරගෙන ක්‍රියා කරපු අය තමයි නිවන් දැක්කේ. ඒකට උදාහරණ කතාවක් තියෙනවා අර දහම්සොඬ රජුරුවන්ගේ කතාව. යකා කව බණපදේ කියන්න පණින්න කටට කඩවුණා. එතකොට ජීවිත ආශාව අත්හැරීමයි බණපදේ ඇසීමයි එකවර සිද්ධ වෙන්නේ. යකා බණ නොකිව්වත් කටට වැටෙන්නේ. ඒ කතාවෙන් පෙන්නලා දෙලා තියෙන හැම ජීවිත ආශාව තීද්දි තියෙනවා. මේ ලෝකේ ඉන්න ලොකුම මිනිසා බවට පත් වෙන ජීවත් වෙලා ඉද්දි මැරෙන මිනිසයා, ජීවත් වෙලා ඉද්දි මැරෙන මිනිසයා, මරණේ ඉක්මවා යන කෙනාය, ආයි නොමැරෙන කෙනාය, ඕන කෙනෙක් බය කරගන්න පුළුවන්. බය වෙනවා මේ ජීවිත ආසාව ඉක්මවා ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගත්තාම. ඇයි ඕනම ඡන්දියේ මරණයට බයයි? මෙයා මරණයත් ඉක්මවා ගියපු කෙනෙක්. ගිහිල්ලා ඕනම ඡන්දියෙක් ළඟ ඩිංගක් හිටගෙන ඉන්න විනාඩි පහ ඡන්දිය හිමීන් සැලේ සෙලෙන්දර් වෙනවා, දෙවෙනියට වෙනවා. හේතුව එයාට අහුවෙනවා මේ මිනිස්සයා මැරෙන්න බය නැහැනේ. ඒකින් අදහස් වෙන්නේ මේ ශරීරයට ආදරයක් නැහැ, කරුණාවක් නැහැ, ඒක පිරිසුදුව තියාගන්නේ නැහැ, ඒකට බෙහෙත් ගන්නෙ නැහැ, එහෙම කරන්න එකක් නැහැ, එහෙම දෙයක් නැහැ. පාරමදී යනවා, මේ වාහන වලට අයින් වෙන්නේ නැහැ, එහෙම කතාවක් ඉන්නේ. යාගේ දර්ශනය තුල එයා මරණය ඉක්මවා ගියපු නිසායි ඒ தත්ත්වය දැක්කේ. ඔව්, අනිවාර්යෙන් ජීවිත ආසාව අත්හරින මොහොතේදී යාට දැනෙනවා මට මුකුත්ම නැති වෙනවනේ. ඉතින් මමත්වේ ඉන්න එක තව හොඳයිනේ කියලාත් හිතේවි. නෑ, මම ඊටම ඒක වෙලාසරින් කියලා තියන්න නැත්තම් ඔයත් පසුබාවි. මට මොකවත් අහිමි වෙන්නේ නැහැ. ඔය තියෙන හැම දෙයක්ම පිරිසිදුව ලැබෙනවා. පිරිසිදුව ලැබෙනවා. පිරිසිදුව තියෙන දේවල් පිරිසිදුව ලැබෙනවා. මම කියන්නේ පර්චස් 10ක 20ක අයිති අතහරින්න, මුළු මහත් විශ්වයම අයිති කරගන්න කියලා. තේරෙනවානේ? ඔබට තියෙන්නේ පර්චස් 20ද 30ද 40ද අක්කර 5ද 10ද, ඕක අතහරින්න ඔබට විශ්වයම හම්බ වෙනවා කියලා. ඔබේ ළඟ තියෙන ওই උපාදාන කර්මස්කන්ධේ හරීම පොඩි සීමාවල් ටිකක් ඉන්නේ. ඔබට යාළුවෝ ටිකයි ඉන්නේ, මිත්‍රයෝ ටිකයි ඉන්නේ, ඥාති ටිකයි ඉන්නේ, දේපල ටිකයි තියෙන්නේ, බලය ටිකයි තියෙන්නේ, ධනෙ ටිකයි තියෙන්නේ. ওই ටික ටික තියෙන දේ අත්හරින අනන්ත දේ ඔබට හම්බ වෙනවා. කෙනෙකුට දැනුනොත් හදවතට දැනුනොත් ඔබේ ওই ප්‍රජස 40ේ තියෙන අයිතිවාසිකම වගේම අයිතියක් දැනුනොත් මුළු විශ්වයම මට අයිතියි කියලා මොනතරම් සතුටක් දැනේද? ඒකයි ලෝකාධිපත්‍ය රජ කෙනාට එයාට තේරෙනවා මේ ලෝකෙම මගේ කියලා. අපිට බර්ජස් 20ක් 30ක් දැනෙලා නෙමෙයිම මෙච්චර මේ වෙන්නේ. ඉතින් ලෝකාධිපත්‍ය රජ කෙනෙකුට දැනෙන ලෝකෙම මගේ කියලා. නමුත් මේ ධර්මාධිපත්‍ය ලැබනකොට එයාට මුළු විශ්වයම මගේ කියලා දැනෙනවා. විශ්වයම මමයි කියලා දැනෙනවා. විශ්වයම මගේ කියලා දැනෙනවා. විශ්වයම මමයි කියලා දැනෙනවා. එතකොට හැබැයි ඉතින් මමත්වය දුරු වෙලා නමුත් මුළු විශ්වයම තමන්ගේ වගේ ලැබෙනවා වගේ සතුටක් තමන්ට දැනෙනවා. ඒ සතුට අනන්තයි. විශ්වය අනන්තයි. එතකොට හිරුගේ අයිතිවාසිකමත් සරුදේ අයිතිවාසිකමත් මහා පෘථුවේ අයිතිවාසිකමත් එයා තරම් පෝසත් කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ. එයා තරම් පෝසත් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔව් මම මගේ කියන ස්වභාවය නැති වුණාට පස්සේ සමස්ත විශ්වයම පොදුව ඒකාකාරීකව දකිනවා. ඒක මේක අනුන්ගේ මේක මගේ කියලා බෙදෙන තැනනේ අපි ඉන්නේ. එතෙන්ට ආවහම මේක මගේ මේක අනුන්ගේ කියලා බෙදන්නේ නැහැ. ඒ නොබැදීම නිසා අර මේක මගේ මගේ කියා ගන්න මට්ටමේ සතුටටත් වැඩි සතුටක් වැඩි ප්‍රසාදයක් වැඩි අයිතියක් තියනවා වගේ දැනෙනවා. මගේ නොවනකොට වැඩි. ඔව්. සිය
මගේ නොවනකොට
වැඩි.
වැඩි. මගේ දෙකම
නැහැ. මගේ නැහැ. මගේ නොවෙන්නේ නැහැ. ඔව්. නෑ ගැඹුරින් ඉතින් විග්‍රහ කරලා බැලුවාම මගේ කියලා මොකක් කොටසක් නැහැ. නිකන් නම් කරගත්ත ටිකක්
කියලා
නැති වෙනවා. මගේ කියලා කොටසක් නැහැ. නමුත් අර ආරෝපණය කර ගැනීමක් ආරූඪ වීමක් විතරයි තියෙන්නේ. මේ ඊඩම මගේ කියලා ආරූඪ වෙනවා. මේ බයිසිකලේ මේ වාහනේ මේ ටික මගේ කියලා අපි ආරූඪ වෙනවා. ඉතින් ආරූඪ කිරීමක් මේ ලෝකේ තියෙන්නේ ඔක්කොම ලෝකයේ කිසිම වටිනාකමක් නැත. මිනිසා විසින් ලෝකට වටිනාකමක් දී ඇත. මුදල කියන එකටනේ ලෝක මහ බැංකුව විසින් වටිනාකමක් දෙනවා. දුන්නාම ඒ වටිනාකම තියෙනවා. සම්මුතිය තුළ තියෙන වටිනාකම් ඉහළ යනවා පහළ යනවා. හිටියාම නැතුවම යනවා. තහනම් කරලා දැම්මොත් නැතුවම යනවා. ඉතින් ඒ ආරූඪ වීමක් විතරයි තියෙන්නේ හැම දෙයකම. ලෝකයා විසින් ආරූඪ කරනවා ඔබ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා, ඔබ පරාජිත පුජ්‍යලයා, ඔබ මෝඩයා, ඔබ ඥානවන්තයා, ඔබ ධනවන්තයා. මේ ලෝකයා විසින් කරන ලද ආරූඪවල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. සමහර අය ධන බලයෙන් ආරූඪ වෙලා ජීවත් වෙනවා. පුජ්‍යල මෛත්‍රියක් නෙමෙයි ඒක. ඔව් පුජ්‍යල මෛත්‍රියක් නෙමෙයි. එතන තියෙන අර මෙත්තායි වික්කවේ චේතෝ විමුක්තිය කියන්නේ කිසිම චේතනා කර්මයක් අල්ලගෙන නැති අවස්ථාව මෛත්‍රිය. නෑ මෛත්‍රිය නෑ. මෛත්‍රිය නෑ. එතන ලෝභේ කරුණාවත් ලෝභයත් තියෙන එතන. මෛත්‍රී කියනක ඇති වෙන. හැබැයි සිතුවිලි කියන්නේ චේතනාවයි කියන්නේ දෙකක්. හොඳේ සිතුවිලි තියෙනවා. සිතුවිලි තිබුණාම සිත නැහැ. සිත නැහැ සිතුවිලි තියෙනවා. සිත නැතුව සිතුවිලි උපදිනවා. දැන් මෑණියන්ට ඔන්න මං කියන්න. මෙතන මේක ඉඩම් තියෙනවනේ එකක් වань. ඒ ඉඩම් ඔක්කොම ගෙවල් ඔක්කොම මෑණියන්ට පේනවද නැද්ද? පේනෝ වර්ණත් පේනෝ හැඩත් පේනෝ. යන ගමන් කියනෝ මේක මෙච්චර වටිනෝ මේක මෙච්චර වටිනෝ මේක හදපු ගයක් මේක හදලා නෑ ගියක්. නමුත් ඔය ගෙවල් ඔය දැක්කට ඕවා කවුරු හරි කඩනවා, ඕවා බිඳිනවා, අයි හදනවා, ඕවා විකුණනවා. මෑණියන්ට ප්‍රශ්නයක් නෙමෙයිනේ. නමුත් ඔය මෑණියන්ගේ Tamanට අයිති නිවසක් තියෙනවා. ඒ නිවස කවුරු හරි කෙනෙක් වෙනස් කරොත් හරි, වැටමායිම වෙනස් කරොත් හරි, ඔන්න කලබලයක් ඇති වෙනවා. දැන් මං එතෙන්දි පෙන්නන්නම් මේ ටික හරියට මේ ඉඳමේ මේ වටපිටාවේ දකින්න දේවල් ඒවා හරියට සිතුවිලි වගේ. සිත කියන්නේ උපාදාන බලවේගය. මමේ කියලා ගත්ත ස්වභාවය, මගේ කියලා ගත්ත ස්වභාවය. ඔය සිත කියන්නේ ඒකට. සිතුවිලි කියන්නේ නිකන් ඔහෙ පා වෙලා ඇතු වෙලා නැති වෙලා යන පෙන පිටු වගේ ස්වභාවයක්. දැන් මේ දැන් නගරේක උඩුමහලේ ඉඳන් පහළ බලාගෙන ඉන්නවා. කොච්චර බලාගෙන හිටියත් අර වර්ණ රූප නොයිකුත් දේවල් වාහන එහාට මෙහාට යනවා, අපිට ප්‍රශ්නයක් නෑ. ලොකු පොඩි වටින කැඩිච්ච හොඳ ඒවා ඔය වාහන යනවා. සිතක් පහළ වෙන්නේ තමන්ගේ වාහනේ ගියපු ගමන්. අන්න අපේ කාර් එක එනවා. අන්න හරේ කියන්නේ එතකොට මෙයා සිත නිරෝධ කරගත්තට පස්සේ එයාට අර ඔක්කෝම අයිතියක් කරගත්ත දේවල් හැටියට පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ උපාදාන රහිතව බලීමේ හැකියාව විතර ලැබෙන. එතකොට සිත නැති වෙනවා, සිතුවිලි තියෙනවා ඒ දර්ශනය මත. ඒත් මුල් අවස්ථාවේදී මේ විදියට අපි වින්නලා දුන්නත් ඒක අර මමත්වයේ අන්තගාමීත්වයට නොයන ගුණයයි එන්නේ. මමත්වයේ අන්තගාමීත්වයට වැටෙන්නේ නැහැ යා. ඒත් ඒ මමංකාරී ලක්ෂණ ගුණාංග තියෙනවා මේ රහත් භාවයේ දක්වාම. නමුත් එයාට ඒ දර්ශන සම්පත්තිය පහළ වෙනවා. මේවා මගේ අනුන්ගේ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. අනුන්ගේ කියන එකත් බොරුවක්, මායාවක්, ආරූඪ කිරීමක්. මගේ කියලා කියාගන්න එකත් මායාවක්, ආරූඪ කර ගැනීමක්. මම විසින් අනුන් කියලා කියන්නේ වෙන කෙනෙකුට, අනුන් විසින් අනුන් කියලා කතා කරන්නේ මට. තේරෙනවද? මම විසින් අනුන් කියලා කියන තව කෙනෙකුට, තව කෙනෙක් විසින් අනුන් කියන්නේ මට. ඔහුගේ පැත්තේ නම් බැලුවාම ඔහු මට අනුන් කියලා කතා කරනවා, මගේ පැත්තේ නම් බැලුවාම මම ඔහුන්ට අනුන් කියලා කියනවා. ඈ අපි මේ ඉඩමේ ඉඳන් කියනවා ඔයාටයි ඔය ඉඩම අයිති කියලා. ඒ ඉඩමේ ඉඳන් එයා කියනවා ඔයාටයි ඔය ඉඩම අයිති කියලා. මේ ඉඩමේ ඉඳන් කියනවා මමයි මට මේක අයිති කියලා. එහා ඉඩමේ ඉඳන් එයා කියනවා ඒ ඉඩම අයිති මටයි කියලා. ඇත්තටම තියෙන්නේ මමත්වයට තියෙන අයිතියක් තමයි තර
තියෙන්නේ.
එකක් එක. ඔව්, නිර්වාණ දර්ශනය අවබෝධ කර ගැනීම, සාක්ෂාත් කර
ගැනීම.
ඔව්. නිවන තියෙන මම නැති තැන. මම නැති තැන නිවන. මමත්වේ නැති තැන නිවන. සංඥා නැති තැන නිවන. නාම රූප නැති තැන නිවන. ස්පර්ශ නැති තැන නිවන. සලායතන නැති තැන නිවන. භවයේ නැති තැන නිවන. දුක නැති තැන නිවන. ඇති තැනක් නැත. නමුත් උපදවා ගත හැක. ඔව්, වැටි වැටි තමයි නැගිටින්න ඕන. ඒක පුහුණු වීමක්. පුහුණු වීමක්. දැන් විවිධ බාධක තියෙනවා. දැන් ඔලිම්පික් පදක්කමක් ගන්නවා වගේ වැඩක් මේක. ඈ දුවන කෙනා දුවල දුවලම පුරුදු වෙනවා. පනින කෙනා පැනලා පැනලම පුරුදු වෙනවා. පීනන කෙනා පීනල පීනලම පුරුදු වෙනවා. ඒ වගේම මේ අසඤ්ඤත අවේදිත ඒ නිර්වාණය එලෙසම බලලා බලලා ඒක ප්‍රගුණ කරලා ඒ தત્ත්වයේ උපරිම අපි තුල වඩාගෙන තමයි අපි මේ தત્ත්වයට පාත්‍ර වෙන්නේ. ඔබ මතක තියාගන්න ඔබ ඉක්මවා යුතු මෙන්න මේ ධර්මදා. රූපය ඉක්මවන්න, වේදනාව ඉක්මවන්න, සංඥාව ඉක්මවන්න, සංකාරය ඉක්මවන්න, විඥානෙ ඉක්මවන්න. මේ හයම එකවර ඉක්මවන්න. ඉක්මව වූ අවස්ථාවේදී ඔබට සියල්ල වැටහුණා වෙනවා. ඔබ සියල්ල ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනා වෙනවා. ඔබ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම පුජ්‍යලයා බවට පත්
වෙනවා.
චුලපන්ත කාමඳුරන්ට දුන්න රෙදි කෑල්ලක් මුකුත් විග්‍රහයක් නැතුව එයා ප්‍රගුණ කළා. ඒක ප්‍රගුණ කළ නිසා අවබෝධයට පත් වුණා. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපිටත් ඒ වැඩි කලබලයක් නැතුව ගැන මේ කරන්න නැතුව මේ ක්‍රියාවලිය කරොත් ගමන් මග ගියොත් නේද? අර පඬිතයර ඒ දණ්ඩ යන්න බෑ කියලා පඬිතයා ඒ දණ්ඩ දිගමනින්න හදනවා, පළල මනින්න හදනවා. ඒක ඒක වැඩනේ යන්නේ නැතුව ඒ දණ්ඩ ඒක අර පඬිතයර ඒ දණ්ඩ යන්න බෑ කියන්නේ. ඉතින් එහෙම එච්චර කතන්දර ටිකක් නැතුව දෙන දේ කරගෙන ගියා නම් නිවන් දකිනවා. ලොකු මහාචාර්ය මේ විග්‍රහයකට යන්නේ නැතුව මේ අදහල ක්‍රියාවලියේ දුනොනා ඉන්නද දකිනවා ඈ. දැන් ලී දෙකක් ඇතුළු වහම ගිනි ඇවිල්ලා ගන්න පුළුවන් කිව්වහම මේ ක්‍රියාවලියේ දෙන්නේ නැතුව කෙනෙක් නේද? දිගින් දිගටම මේ විග්‍රහ කරන්න පටන් ගත්තොත් මේක විද්‍යාත්මක સિદ્ધාන්ත හොයන්න ගියොත් එයා මට ගින්දර උලව ගන්න හම්බෙන්නේ නැහැ. එහෙස ක්‍රියාවලියේ දෙන්නේ එච්චරයි. නිවන මේකයි හරකයි කියලා අනුමුණු කරන්න බෑ. අවබෝධ ප්‍රත්‍යක්ෂ වීමයි, ඒ නිර්වාණය අවබෝධ වීමයි, ඒ ස්වභාවය දැනීමයි සියල්ල එකවර සිද්ධ වෙන්නේ. පෙර මොනම විදියකින්වත් හිතන්න බෑ. මොකද හේතුව කොයි බහරි තියෙන දෙයක්වත් යම්කිසි වස්තුවක්වත් නොවන නිසා. දැන් ඔය ටික ප්‍රගුණ කරන්න ගෙදර ගිහිල්ලා ඒ ප්‍රගුණ කළොත් ඔබට ඒ ශක්තියන ඔබ තුළ වැඩේවි. සමහර විට සම්පූර්ණත්වයට වුණත් ඔබපත් වෙන්නත් ඉඩ තියෙන ඔබේ තියෙන තහම් කුසලතාවේ අනුව. ඒ නිසා කිං කුසල ගවේසි බවට පත් වෙන්න. එන හැම දිනාටම ජීවිත සත්‍ය අවබෝධ කරගන්න වාසනාව භාග්‍ය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සාදු සතු.